සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මීට මාස 3කට ඉහතදී පරලෝසපත් වන්නට ඉදුණු හැරියට් ද සිල්වා මෑණියන්ට සහ මීට වසරකට ඉහතදී පරලෝසපත් වූ නන්දිසේන ද සිල්වා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණත් සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබීමේ අරමුණත් පෙරදරි කරගෙන මවින්ද සිල්වා පුතණුවන් නිමල්කාද සිල්වා දියණියන් කස්සප් මහේන්ද්‍ර ද සිල්වා පුතණුවන් ලක්ෂ්මන්ද සිල්වා පුතණුවන් යන මේ දූ දරුවන් විසින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඒ ආදරණීය මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාටම ධර්මාබෝධය ලැබීමේ අරමුණ පෙරදරි කරමි. ඒ අනුව තමනුත් දහම් අසමින් තමන්ගේ මෙලව පරලොව ජීවිතයත් අර්ථ සම්පන්න කරගන්න අතර ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරා සිටින ධර්මයේ පිළිබඳ උනන්දු වෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීමේ අරමුණ ඇතිවයි අද සියස රූප වාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන්නට දායකත්වයේ දරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ කුසල් දහම් කිරීම සම්බන්ධව පින් කිරීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වටිනා ගාථා ධර්මයක් මේ ගාථා ධර්මයේ පාදක කොටගෙන අද දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කාල වකවානුව ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරාම විපත් බහුල කාලයක් කියන බව අපි කාටත් පැහැදිලිව පෙනෙනවා. තමන්ගේ ජීවිතයට පැමිණෙන දුක් විපත් වළක්වා ගන්නට අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු. ඒ සඳහා අපට කවර සාධකද උපකාර වෙන්නේ කියන කාරණය. විශේෂයෙන්ම අපි දන්නවා මනුස්ස ජීවිතයකට බලපවත්වන හේතුඵල ක්‍රියාවලිය පස් ආකාරයකින් පැහැදිලි කරනවා චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන්. එතකොට එයින් කම්ම නියාමය ගත්තහම ඒ සාංසාරික වශයෙන් අපි සිද්ධ කරගත්තු කුසලා කුසල කර්ම අපේ ජීවිතයට සැප හෝ දුක් ගෙන දීමෙහි ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ජීවිතයට විපත් ඇති කරන්නට තවත් කාරණා හේතු වෙනවා. ඒවා විශේෂයෙන් බුදුදහමෙහි පැහැදිලි කරනවා සතරාකාර විපත්ති හේතු හැටියට. ඒ වගේම සම්පatti හතරකුත් දේශනා කරනවා, විපatti හතරකුත් දේශනා කරනවා. විපත් කියලා කියන්නේ දුක් ඇති කරන කාරණා. සම්පත් කියලා කියන්නේ සැපගෙන දෙන කාරණා. එතකොට දුක්ගෙන දෙන කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාල විපatti, ගති විපatti, උපදි විපatti සහ ප්‍රයෝග විපatti. ඒ හතරම තමයි සම්පත් හතර හැටියට දේශනා කරන්නේ. කාල විපත්ති කියලා කියන්නේ යම් යම් කාලවකවානු තියෙනවා, විපත් බහුල කාල. ඒ කියන්නේ දුර්භික්ෂ මතු වෙනවා, ලෙඩ රෝග වේගවත්ව පැතිරී යනවා, ඒ වගේම විවිධ ව්‍යසනයන් මතු වෙලා මිනිසුන්ට නිරන්තරයෙන් කායික මානසික පීඩාවන් ගෙන දෙන කාලවකවාන. ඉතින් ඒ සඳහා විවිධ හේතු සාධක තියෙන්නට පුළුවන්. මිනිස්සුන්ගේ අධාර්මික බව, අවිචාරවත් ක්‍රියාකලාපය, ඒ වගේම රටේ සහ ලෝකයේ පාලකයින්ගේ යම් යම් දුර්වලකම්, මේ වගේ විවිධ කාරණා හේතු කොටගෙන සබව දහම විපරීත වෙමින් සත්වයින්ට දුක් විපත් ඇති කරන කාලවකවානු තියෙනවා. ඒ තමයි හඳුන්වන්නේ කාල විපත්ති කියලා. ඊළඟට ගති විපත්ති කියලා කියන්නේ අපි යම්කිසි දුගතියක උපන්නොත්, ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ කියන දෙකම සුගති හැටියටයි හඳුන්වන්නේ. ඒ දෙකෙහි උපදින්නේ කුසල විපාක, විපාකදීන් වශයෙන්. දුගතිය හැටියට හඳුන්වන්නේ අකුසල කර්ම විපාකත්වයට පැමිණෙමින් උපදින ස්ථාන සතර අපාය. ඒ කියන්නේ නරකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියන මේ සතර අපාය දුගති හැටියට හඳුන්වනවා. එතකොට ඒවැය ජනිත වෙන්නෙම අකුසල කර්ම විපාකයක් හැටියට. එතකොට ඒ තැන්වල ජනිත වුණාම අපිට යම් යම් කුසල් තිබුණා වුණත් ඒවා මතුවෙන්නට විදිහක් නැහැ. සාංසාරික අකුසල කර්ම තමයි ඉස්මතු වෙලා විපාකත්වයට පත් වෙන්නේ. එතකොට අර කාල විපත්ති සමයේහිත් ඒ වගේ තමයි. අපිට සමහරලාට කුසල කර්ම තියෙනවා විපාකත්වයට පත් වෙන්න. නමුත් ඒවා විපාක දෙන්න විදිහක් නැහැ. අර සමස්තයටම බලපාන පොදු සාධක වලට අපටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දැන් මුහුද ගොඩ ගැලුවොත් ඒ මුහුද ගොඩ ගැලීමේ පීඩාව ඊට නතු වෙන සියලු දෙනාට. එතකොට ඒ ඇයට යම් යම් කුසල කර්ම සාංසාරික වශයෙන් තිබුණා වුණත් ඒ මතුවෙන ස්වභාවික ගැටලුවත් එක්කලා හැමෝටම යම් පීඩාවක් විඳින්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දෙවනි කාරණේ තමයි ගති විපත්ති. ඒ කියන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට දුගතිය උපන්නොත් ඒ ඇයට යම් යම් කුසල කර්ම තියෙන්න පුළුවන් සාංසාරිකව. හැබැයි ඒවා ඉස්මතු වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. දැන් නිරය උපන්නොත් ඒ නිරය උපදින සත්වයාටත් බොහෝ කුසල් තියෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දේවදත්තහාමුදුරෝ ආනන්තරේ පාප කර්මයන් සිද්ධ කරගෙන නිරයෙහි උපන්නා. හැබැයි සාංසාරික වශයෙන් කරගත්තු බහුල කුසල් තියෙන්න පුළුවන්. ඒ කුසල් තිබුණා වුණාට ඒවා නිරේහිදී මතුවෙලා සැපගෙන දෙන්නට ඉඩක් නැහැ. ඊළඟට අජාසත් රජුව ගත්තහම පීත්‍රු ඝාතන අකුසල කර්මය කරලා නිරේහි උපන්නා. එතකොට අජාසත් රජුව තව බොහෝ කුසල් දහම් සිද්ධ කරගත්ත. සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය සඳහා සංගායන ආදියට මූලිකත්වයේ දීලා ශාසනය පවත්වන්නට, ඒ කියන්නේ ඒ පාප මිත්‍ර ඇසුරෙන් මිදුනට පස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා බුදුහාමුදුරුව වෙනුවෙන්, සංඝ රත්නය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලොකු කැපකිරීම සිද්ධ කළා. එතකොට ඒ කොච්චර කුසල් තිබුණා වුණත් ඒවා මතුවෙලා සැප විපාක දෙන්නට ඉඩක් නැහැ අර නිරයෙහි දුක් අධික නිසා. එතකොට ඒ නිසා නිරය දුගතියක් හැටියට කුසල් තිබුණා වුණත් යටපත් වෙලා අකුසල් ඉස්මතු වෙලා විපාක දෙන අවස්ථාවක් හැටියට තමයි දැක්වෙන්නේ. එතකොට විපත් ඇති කරන හේතුවක් දුගතිය. එහෙම නැත්නම් ගති විපත්තිය. ඊළඟට പ്രേත ලෝකෙත් බහුලව අකුසල කර්ම තමයි විපාක දෙන්නේ. එතකොට අසුර ලෝකෙත් එහෙමයි. තිරිසන් ලෝකෙත් එහෙමයි. තිරිසන් ලෝකේ කුසල් අකුසල් දෙපැත්තම විපාක දෙන්න යම් ඉඩක් තියෙනවා. බහුලව අකුසල කර්ම තමයි විපාක දෙන්නේ. එතකොට ඒ නිසා මේ සතර පායම හඳුන්වනවා ගති විපත්ති. ගති විපත්ති කියලා කියන්නේ උත්පත්ති ස්ථාන වශයෙන්ම එහි කුසල් මතු වෙලා විපාක දෙන්න, සැප විපාක දෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. දුක්ඛ විපාක මතු වෙන්නට තියෙන ඉඩ කඩ තමයි බහුලව පවතින. ඊළඟට තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දක්වනවා උපදි විපත්ති. උපදි විපත්ති කියලා කියන්නේ ප්‍රියමනාප රූප සම්පත්තියක් නැති බව. ඒ කියන්නේ දැන් අපි ඒකේ අනිත් පැත්ත තමයි ප්‍රයෝග උපදි සම්පත්තිය. උපදි සම්පත්තිය කියලා කියන්නේ දකින ඕනම කෙනෙකුට ප්‍රියශීලී ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය, රූප සම්පත්තිය, ප්‍රේමනා පෞරුෂය. එතකොට මේවා යම් කිසි කෙනෙකුට තියෙනවා නම් බොහෝ විට තමන්ට දුක්ඛ විපාක විඳින්නට තිබුණා වුණත් ඒවා යටපත් වෙලා සැප විපාක, කුසල විපාක සාංසාරික වශයෙන්, ඒ කියන්නේ නැති කුසලයක් මතු කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් අපි සියලු දෙනා සතුවම කුසල අකුසල් දෙපැත්තම සසරේ සිද්ධ කරගෙන තියෙනවානේ. එතකොට ඒ තියෙනේවෙන් කුසල් මතු වෙලා සැප විපාක දෙනවද, අකුසල් මතු වෙලා දුක්ඛ විපාක දෙනවද කියන කාරණා තීරණය වෙන්නට මේ සම්පatti 4 සහ විපatti 4 හේතු වෙනවා. එතකොට උපදි සම්පත්තිය කියලා කියන්නේ රූපය, ආරෝහණ පරිණාහ දේහ සම්පත්තිය, අන් අයට ප්‍රසන්න වෙන හොඳ පෞරුෂයක් ඇතුව පැවතීම. එතකොට ඒ தත්වයේ තියනවා නම් අකුසල විපාක යටපත් වෙලා කුසල කර්මස්මතු වෙලා විපාකත්වයට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමුකෝ දැන් පොඩි දරුවෝ කිහිප දෙනෙක් ඉන්න තැනක ඉතාම ප්‍රියමනාපව බොහොම හුරතල් විදිහේ දරුවෙක් ඉන්නවා නම් කාගෙත් අවධානය යොමු වෙනවා ඒ දරුවා දිහාවට. ඒතකොට කවුරුත් ඇවිල්ලා ඔළුව අත ගන්නවා, කොහොමද කියලා විස්තර අහනවා, ටොපියක් දෙනවා. මේ විදිහට ඒ දරුවා කෙරෙහි අවධානය බහුලව යොමු වෙනවා. නමුත් අර ළඟට කිට්ටු වෙන්නවත් හිතෙන්නේ නැතුව කැහි හොටු පෙරාගෙන බොහොම අප්‍රසන්න විදිහට එහෙම ඉන්න දරුවෙක් හිටියොත් වැඩි ඔළුව අත ගන්න යන්නෙත් නැහැ, විස්තර අහන්න යන්නෙත් නැහැ, ළඟට කතා කරන්නෙත් නැහැ, මූණ ඉඹින්න යන්නෙත් නැහැ. එතකොට එහෙම කෙනෙක් ටිකක් දුරින් තියන්නට සමහර වෙලාවට බොහෝ දෙනා උත්සාහවත් වෙනවා. කලාතුරකින් කෙනෙකුගේ අනුකම්පාව කරුණාවට භාජනය වෙන්නට පුළුවන්. නමුත් බහුලව සිද්ධ වෙන්නේ අර ප්‍රියමනාප ස්වરૂපය ඇති කෙනාට තමයි කාගේත් ආදරය සෙනෙහස වැඩිපුර නැඹුරු වෙන්නේ. ඒතට ඒ ආදරය සෙනෙහස නැඹුරු වීමම ඒ තැනැත්තාට හුඟක් ලැබීම් ලැබෙන්නට, යහපත, සුවය, පහසුව, ප්‍රතිලාභ උරුම වෙන්නට එය හේතුවක් වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපත් හතරක් තියෙනවා. ඒ විපත් හතර තමයි කාල විපත්ති, ගති විපත්ති, උපදි විපත්ති, ඊළඟට ප්‍රයෝග විපත්ති. ප්‍රයෝග විපත්තියයි කියලා කියන්නේ ප්‍රයෝග කියලා කියන්නේ ක්‍රියාකාරී බව. අපි වැඩ කරන විදිහ, හිතන පතන විදිහ, ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට අපි සිතන, කතා කරන, ක්‍රියා කරන ආකාරය නිවැරදි නැත්නම් ඒ වැරදි චින්තනයේ වැරදි කතා භවරදි හැසිරීම නිසා අපට කුසල් කර්ම තිබුණා වුණත් ඒවා යටපත් වෙලා අකුසල කර්ම ඉස්මතු වෙලා විපාකත්වයට පත් වෙනවා. එතකොට අපි සතුව කුසල කර්ම තිබුණා වුණාට නිවැරදිව හිතන්න තේරෙන්නේ නැති කෙනා වැරදි විදිහටමයි හිතන්නේ. ඒ වැරදි විදිහේ චින්තනයේ නිසා නිරන්තරයෙන් දුක, පීඩාව, අසහනය, සැක සංකා මේවා උත්සන්න වෙනවා. හරියට කතා කරන්න තේරෙන්නේ නැත්නම්, හරියට වචන පාවිච්චි කරන්න තේරෙන්නේ නැත්නම් අර හොඳ හිතින් ඉන්න මිනිස්සුත් හිතමනාප කරගන්න. ඒ වගේම ආයතනයක වැඩ කරනවා නම් ප්‍රධානීන්ට අප්‍රසන්න වෙනවා. ආයතනයේ ප්‍රධානීෙක් නම් සේවකයොත් එක්කලා යම් යම් ගැටලු මතු වෙනවා. මේ විදිහට කතාව අපිට නිවැරදි විදිහට හසුරවා ගන්න බැරි වුණොත්, ඊළඟට ක්‍රියාව දුරදිග බලලා තමන්ටත් අනුන්ටත් අර්ථ සම්පන්න විදිහට හසුරවා ගන්න බැරි වුණොත් බොහෝ හානි සිද්ධ වෙන්නට එය හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් සතුව කුසල කර්ම අකුසල කර්ම දෙපසම තියෙනවා. හැබැයි ඒවයින් කුසල් යටපත් වෙලා අකුසල් මතු වෙලා දුක් විපත් ඇති කරන්නට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. ඒව හඳුන්වනවා විපත්ති හැටියට. විපත්ති කියන්නේ දුක්ගෙන දෙන, පීඩාව ඇති කරන කාරණා. එතකොට ඔය හතරම යහපත් විදිහට හසුරුවා ගන්නට පුළුවන් නම් ඒව හඳුන්වනවා සම්පත්‍ති හැටියට. කාල සම්පත්‍තිය. කාල සම්පත්‍තිය කියන්නේ දුර්භික්ෂ නැතුව හොඳ සුභික්ෂ කාල, හොඳ පාලකයෝ ඉන්න, ඒ වගේම මිනිස්සු ධාර්මිකයි. ඒ නිසා සෝබා දහම බොහොම ක්‍රමානුකූලව පවතිනවා. කලට වැහි වහිනවා. සස්්‍ය සම්පත් හොඳට බහුලව තියෙනවා. ස්වභාවික විපත් අඩුයි. ලෙඩ රෝග පැතිරෙනවා අඩුයි. මිනිස්සු බොහොම ආශයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් ආඩ්‍යව සමග සම්පන්නව හොඳට ජීවත් වෙන කාලවකවාන. දැන් එබඳු කාලවකවානුවක උපන්නහම ඒතනත්තාට අකුසල කර්ම තිබුණා වුණත් ඒවා තියෙනවා. හැබැයි ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ කාලවකවානුවය මතු වෙන්නට ඉඩක් නැහැ. දැන් ආහාර නොලැබී යන්නට හේතු වෙන කර්ම තිබුණා වුණාට ඒවා යටපත් වෙලා තියෙනවා. මොකද සුභික්ෂ කාලේ ඕනතරම් ආහාර පාන ලැබෙනවා. එතකොට හදිසි විපත් වලට පැමිණෙන්නට තියෙන ඉඩකඩ තිබුණා වුණත් ඒවා යටපත් වෙලා තියෙනවා. මේ විදිහට කාල සම්පත්තියේදී අකුසල් යටපත් වෙලා කුසල් ඉස්මතු වෙනවා. ඊළඟට ගති සම්පත්තිය කියලා කියන්නේ අර අපි මුලින් සඳහන් කළානේ අකුසල කර්ම විපාක වලින් ඉපදුනහම ඒක හඳුන්වන දුගතිය හැටියට. කුසල කර්ම විපාක වලින් උපදින දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකේ හඳුන්වනවා සුගති හැටියට. එතකොට දිව්‍ය ලෝකේ උපන්නා වූ කෙනෙකුට සාංසාරික අකුසල් තියෙන්න පුළුවන්. තිබුණා වුණාට දෙව්ලොවදී ඒ අකුසල කර්ම මතුවෙන්නට තියෙන ඉඩ කඩ අඩුයි. ඒවා යටපත් වෙලා තියෙනවා. දිව්‍ය ලෝකේ ඉන්න තාක්කල් කුසල කර්ම මතුවෙලා විපාකත්වයටපත් වෙනවා. එතකොට මනුස්ස ලෝකේ කියලා කියන්නේ කුසල අකුසල දෙකම විපාක දෙන්නට පුළුවන් ආත්ම භාවය. නමුත් අර නිරය වගේ නෙමෙයි මනුස්ස ලෝකේ බොහෝ කොට කුසල් මතුවෙලා විපාක දෙන්න තියෙන ඉඩකඩ වැඩි. මෙන්න මේ විදිහට ගති සම්පත්තිය කියලා කියන්නේ උපදින ස්ථානයේ යහපත් නම් කුසල බලයෙන් නම් උපදින්නේ ඒ තැනැත්තාට යම් යම් අකුසල කර්ම තිබුණා වුණත් ඒවා යටපත් වෙලා සැප විපාක ඇති කරන්නට ඒ උත්පත්තිය යම් හේතුවක් වෙනවා. එනිසා ය හඳුන්වනවා ගති සම්පත්ති හැටියට. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි උපදි සම්පත්තිය කියලා කිව්වේ අර අපි මුලින් සඳහන් කළා වගේ රූප සම්පත්තිය, ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය, අන් අයට ප්‍රියශීලී බව, ඒක තමයි උපදි සම්පත්තිය වෙන්නේ. ඒතකොට උපදි සම්පත්තිය තියෙන කෙනාට කාගෙත් ආදරය ගෞරවයට පාත්‍ර වෙනවා, කවුරුත් ඒ තැනට ප්‍රියමනාපයි. සමහරලාට දොස් කියන්න ඕන වුණත් ඒ මූණ බලාගෙන කොහොමද දොස් කියන්නේ කියන මට්ටමට මිනිස්සු සමහරලාට පසුබාලා ඉන්නවා. ඒ මනුස්සයාට කොහොමද ඉතින් අපි එහෙම කියන්නේ කියලා එහෙම ටිකක් නිහඬ වෙන අවස්ථා තියෙනවා. ඒ කාත් එක්කත් බොහොම ප්‍රියශීලී විදිහට ජීවත් වෙන තැනත්තට දුක් විපාක මතු කරන්නට සාධක තිබුණා වුණත් ඒවා යටපත් වෙලා සැප විපාක මතු වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ අපි සිතන විදිහ නිවැරදිව, කතා කරන විදිහ නිවැරදිව, ක්‍රියා කරන ආකාරය නිවැරදිව හසුරුවා ගන්න පුළුවන් නම් යම් යම් අකුසල කර්ම තිබුණා වුණත්, ඒ කියන්නේ බැනුම් අහන්න හේතු වෙන කර්ම තිබුණා වුණත් අපි පරිස්සමින් කතා කරනවා නම් බැනුම් අහන එක අපිට අඩු කරගන්න පුළුවන්. ගුටි කන්න හේතු වෙන අකුසල කර්ම තිබුණා වුණත් අපි කරන වැඩ කටයුතු කරන ආකාරය පරිස්සමින් අපිට හසුරුවා ගන්න පුළුවන් නම්, විචාරපූර්වකව කටයුතු කරන්න පුළුවන් නම් අපිට ගොඩක් අනතුරු අඩු කරගන්න පුළුවන්. හදිසි අනතුරක් වෙලා ජීවිතය අහෝසි වෙන්නට තිබුණා වුණත් වාහනේ ගත්තාම, බයිසිකලේ ගත්තාම, පාරේ යන්නේ ටිකක් පරිස්සමින් නම් අනතුරක් වෙන්න තිබුණා වුණත් ඒවා වළක්ව ගන්නට පුළුවන්. මේ විදිහට ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පරිසරික සාධක නිවැරදිව හසුරුවා ගැනීම. දැන් එතකොට මේ කාරණා හතරෙන් අපිට කාරණා තුනක්ම උපන්නාට පස්සේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ කාල සම්පත්තිය, අපි උපදින කාලය, අපි ඉපදුනාට පස්සේ මේ කාලෙ නෙමෙයි මට උපදින්න ඕන වෙනින් හොඳ මේ ਸਰව සම්පූර්ණ සුවදායක කාලයක කියලා, ඉතින් ඉපදුනාට පස්සේ ආයේක වෙනස් කරන්න බෑ. ඒක කාල විපත්‍ය හරි කාල සම්පත්‍ය හරි ඉපදුනාට පස්සේ ඒක විඳ ගන්නට සිද්ධ වෙනවා. දෙවනි කාරණය අපිට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ගතිය, ගති සම්පත්‍යද්ද, ගති විපත්‍යද්ද, උපදින්නේ නිරේ නම් ආයේ නිරේ උපන්නට පස්සේ නෑ මට මෙතන නෙමෙයි මනුස්ස ලෝක උපදින්න ඕන කියලා හිතුවට හරියන්නේ නෑ. නිරය නම් ඒකේ ආශ්‍රය ඉවර වෙනකන් එහි දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකේ නම් එතන ආශ්‍රය ඉවර වෙනකන් රැඳෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මනුස්ස ලෝකයක, දිව්‍ය ලෝකයක ඉපදিলা තියෙනවා. උපන්නට පස්සේ දැන් මේ අවස්ථාව සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා ගති සම්පත්තියද, ගති විපත්තියද කියන කාරණයත් අපිට සංශෝධනය කරන්න බෑ ඉපදුනාට පස්සේ. තුන්වෙනි කාරණයත් ඒ වගේ. ඒ මොකද්ද? උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය. අපි උපත ලබන රූප ස්වභාවය, අපේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් තියනවද නැද්ද, ඒ වගේම අපේ රූපය අන් අයට ප්‍රියමනාපද නැද්ද, මේක අපට උපන්නට පස්සේ සංශෝධනය කරන්න පහසු නැහැ. ඉතින් වර්තමානයේ නම් සමහරලාට ඔය ප්ලාස්ටික් සැත්කම් ආදිය තියෙන නිසා පුංචි වෙනස්කම් කරගන්නට ඉඩ කඩක් තියෙනවා. ඒත් ඉතින් හදිසි අනතුරක් වුණහම ඒකට ප්‍රතිකාරයක් වශයෙන් ඉබඳු දේ යම් ප්‍රමාණයකට සිද්ධ කළාට හාත්පසින්ම තමන්ගේ රූප සම්පත්තිය වෙනස් කරන්න ඒ වගේ ශල්‍ය කර්ම පාවිච්චි කිරීම එතරම් සාර්ථක නැහැ. දැන් අපි ওই පහුගිය කාලවල සමාජයේ යම් යම් රටවලත් අපි දුටුවා ය සමහර ගායකයෝ සමහර නළු නිළියෝ ඒ විදිහට තමන්ගේ රූපය හාත්පසින්ම වෙනස් කරගත්තාම ඒ ශල්‍ය කර්ම තුලින් ඒව නඩත්තු කරන්න සෑහෙන වියදම් කරමින් ඒක නඩත්තු කරගන්න වෙනවා. ඉතින් ඒ తত্ত্বය එහෙම පවත්ව ගන්න බැරි වෙච්ච ගමන් අරව සම්පූර්ණයෙන් විපරීත වෙලා තිබුණටත් වඩා අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ශල්‍ය කර්ම ආදීෙන් තමන්ගේ රූප සම්පත්තිය වෙනස් කරනවා කියන එක ඒ තරම් ස්ථාවර තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් ඔය කියපු කාරණා තුනම අපට එච්චර වෙනස් කරන්න පහසු කාරණා නෙමෙයි. උපන්නාට පසු කාලය ඉපදිච්ච කාලය සංශෝධනය කරන්නත් බෑ. ඒ වගේම ලබාගත්තු ගති ආත්ම භාවය වෙනස් කරන්නත් බෑ. ඒ වගේම අපට ලැබිච්ච රූප සම්පත්තිය හෝ ඒකේ ප්‍රසන්න බව හෝ අප්‍රසන්න බව ඒවා 100%ක් අපට වෙනස් කරන්න බෑ. නමුත් අපට වෙනස් කරන්නට පුළුවන් එක් සාධකයක් තියෙනවා. ඒ තමයි හතරවෙනි කාරණය ප්‍රයෝග සම්පත්තිය හෝ ප්‍රයෝග විපත්තිය. ඒක අනිවාර්ය කාරණයක් නෙමෙයි. ඒක අපිට සංශෝධනය කරගන්න පුළුවන්. මොකද්ද ප්‍රයෝග කියලා කිව්වේ? ක්‍රියාකාරී බව. එතකොට ප්‍රයෝග සම්පත්තියක් වෙනවද විපත්තියක් වෙනවද? අපි කටයුතු කරන විදිහ අපට දුක්ගෙන දෙන්නට හේතු වෙනවද සැපගෙන දෙන්නට හේතු වෙනවද කියන කාරණය සම්පූර්ණයෙන්ම අපි අතේ පවතින්නේ අපේ අධිකාරී බලය මත. ඒ කියන්නේ තමන්ට සැපලං කරගන්නවද දුකලං කරගන්නවද කියන එක තීරණය කිරීමේ පූර්ණ ශක්තිය තමන්ට තියෙනවා. දැන් අර මුල් කාරණා අපට වෙනස් කරන්න බැරි වුණාට උදාහරණයක් ඇටියට දැන් අපි මුලින්ම සඳහන් කරන්නේ මේ කාලවකවානුව ලෝකෙටම විපත් බහුල කාලයක්. එතකොට විපත් බහුල බව නිසා අපිට දැන් උත්පත්තිය වෙනස් කරන්න බෑ. මේ කාල පරිච්ඡේදයෙන් අපිට මගහැර යන්නට බෑ. හැබැයි මේ පැමිණෙන දුක් විපත් වලට අපට කොච්චර ඔරොත්තු දෙන්නට පුළුවන්ද? ඒසෙන් අපට කොච්චර රැකෙන්නට පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා, පරිසරික සාධක හසුරුවා ගන්න විදිහත් එක්ක. ඉතින් නිවැරදි වේවා හසුරුවා ගත්තොත් විපත්ති කාලයක වුණත් අපට සුවෙන් පහසුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ට ලැබලා තියෙන ආත්ම භාවය ටිකක් දුර්වල ආත්ම භාවයක් වුණත්, ඒ කියන්නේ අපි හිතමු තිරිසං ආත්ම භාවයක ඉපදිලා හිටියා වුණත් සමහර තිරිසං සත්තු බොහොම සංවේදී විදිහට කටයුතු කරන මිනිස්සුත් එක්කලා. එතකොට තිරිසං ආත්මේ තමයි ඉපදිලා ඉන්නේ. හැබැයි සමහර තිරිසං සත්තු දඬුමුගුරු වලින් පහර කමින් තන තන ලගිනවා. සමහර තිරිසං සත්තු අපිට පේනවා බොහෝම මිනිස්සුන්ගේ ආදරයට, කරුණාවට, සංග්‍රහයට පාත්‍ර වෙනවා. එතකොට ඒ අය තිරිසන් ලෝකේ උපන්න නිසා ගති සම්පත්තියක් නෙමෙයි ගති විපත්තියක් තියෙන්නේ. හැබැයි සසර ගමනේ අනිත් අයට දන් දීලා උපකාර කරලා එහෙම කරගත්තු කුසල කර්ම මතුවෙන්නට සුදුසු විදිහෙන් ඒ අයගේ ක්‍රියාකලාපේ. දැන් අපි දකිනවනේ දැන් සුනකයෝ ගත්තන් පස්සේ ඔය ගම්වල ඉන්න සාමාන්‍ය සුනකයෝ එක කොටසකුත් ඒ වගේම දැන් අලුතෙන් මිශ්‍ර කරලා අලුතෙන් හදන ජාන වෙනස් කරලා එහෙම නැත්නම් එකට මුහු කරලා එහෙම හදන සුනක වර්ග බොහොමයක් ඉන්නවා. ඒතර ඒ සුනකයෝ අර ගමේ ඉන්න සාමාන්‍ය සුනකයෝ වගේ කටයුතු කරනව නෙමෙයි, ඊට වඩා බොහොම සංවේදීව, බොහොම කල්පනාකාරීව, හොඳ හැසිරීම ඇතුව, කාටත් ප්‍රියශීලී විදිහට තමන්ගේ ස්වාමියාට ගොඩක් ලෙන්ගතුව අර තිරිසන් ලෝකේ තමයි ඉපදිලා ඉන්නේ යම්කිසි අකුසල කර්මයක් නිසා. නමුත් ඒ සත්තුන්ගේ ගති ලක්ෂණ අර සාමාන්‍ය සුනකේකට වඩා ගොඩක් වෙනස් වූ, මිනිස්සුන්ට ප්‍රියමනාප, හිතවත්ව, ආදරයෙන් සෙනෙහසින් ලං කරගෙන හොරතලෙක් හැටියට හදන්නට පුළුවන් විදිහේ ගති ලක්ෂණ ඒ සත්තුන්ගේ බහුලව තියෙනවා. ඒ තියෙන නිසා අර ගමේ ඉන්න සාමාන්‍ය බල්ලෙක්ව එහෙම නැත්නම් සුනකේක්ව හදනවට වඩා අර වගේ සුනකේක් හදන්නට, ඒ වගේ සුනකේකට සංග්‍රහ කරන්නට මිනිස්සු කැමති. එතකොට දෙන්නම සුනකේව හැටියට ගත්තාම තිරිසන් ලෝකයේ දුගතියේ තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි ඒ සත්තුන්ගේ හැසිරීම රටාවත් එක්කලා බොහෝ කොට අන් අයගේ ආදරය, සෙනෙහස ලබන්නට ඇතම් කෙනෙක් සමත් වෙනවා, ඇතම් කෙනෙක් සමත් වෙන්නේ නැහැ. එතකොට තිරිසන් ලෝකය කියන්නේ ගති විපත්තිය. ගති විපත්තිය වුණා වුණත් ඒ සත්තුන්ගේ හැසිරීම ස්වභාවයත් එක්කලා අන් අයගෙන් උපකාර සත්කාර ලබන්නට, සාංශාරික කුසල් මතු කරගන්නට ඇතම් සතෙකුට අවකාශය තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ අපි හැඳින්වුවේ උපදි සම්පත්තිය හෝ උපදි විපත්තිය. ඒතකොට උපදි සම්පත්තිය තියෙනවා නම් කාගෙත් ආදරයේ සෙනෙහසට පාත්‍ර වෙනවා. හැබැයි උපදි විපත්තිය කියලා කියන්නේ රූපය එච්චර ප්‍රසන්න නැහැ. රූපය ප්‍රසන්න නැති වුණාට කරන කටයුතු හොඳට බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා තීරණ ගන්නවා නම් පරිස්සමින් කතා කරනවා නම් දුර දිග බලලා වැඩ කරනවා නම් Tamanta වගේම අනුන්ටත් ප්‍රයෝජනවත් විදිහට කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා නම් රූප සම්පත්තිය ඇතත් නැතත් කවුරුත් ගරු කරන, අගය කරන, උදව් කරන හොඳ කෙනෙක් හැටියට සමාජයේ නමක් දිනාගෙන හොඳ පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්නට පුළුවන්. එතකොට උපදි සම්පත්තිය තියෙනවා නම් ඒක විශිෂ්ටයි. හැබැයි උපදි විපත්තිය තිබුණා වුණත් ප්‍රයෝග සම්පත්තිය තියෙනවා නම් ඒ තැනත්තට පුළුවන්කම තියෙනවා තමන්ගේ වචන වලින්, තමන්ගේ ක්‍රියාවෙන්, තමන්ගේ සිතුම් පැතුම් වලින් ලෝකය ජය ගන්නට දුක් විපත් අඩු කරගෙන කාගෙත් ආදරයේ සෙනෙහස දිනාගෙන අකුසල් යට කරගෙන කුසල් මතු කරගන්න. ඒ නිසා අද ධර්මදේශනාවේදී විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නට අදහස් කළේ මෙන්න මේ හතරවෙනි කාරණය. මොකද්ද? ප්‍රයෝග සම්පත්තිය. එතකොට අපට අනිත් කාරණා 100%ක් පාලනය කරන්නට නොහැකි වුණාට ප්‍රයෝග සම්පත්තියක් කරගන්නවද ප්‍රයෝග විපත්තියක් කරගන්නවද කියන කාරණේ පූර්ණ වශයෙන් අපේ පරිපාලනයේ මතයි පවතින්නේ. ඒ කියන්නේ අපි නිවැරදිව හිතනවද, නිවැරදිව කතා කරනවද, නිවැරදිව ක්‍රියා කරනවද, ලැබිලා තියෙන සාධක සම්පත් සහ සබාධමේ දේවල් අපි නිවැරදිව පරිහරණය කරනවද, ඒ මත අපට පුළුවන් සැප ළඟා කරගන්නවද දුක් ළඟා කරගන්නවද කියන එක තීරණය කරන්න. එතකොට දැන් වර්තමානයේ අපට පේනවා මිනිසුන්ගේ ක්‍රියාකලාපය හුඟක් අවිචාරවත් වෙනකොට. දැන් අද ලෝකේ ගත්තහම දැනුමෙන් බොහොම සන්නද්ධයි. ඒ වගේම බුද්ධියෙන්, තර්ක බුද්ධියෙන් බොහොම ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ලෝක ධර්මතාවයන් වටහා ගන්නා ප්‍රඥාවෙන් බොහොම අල්පතනකයි ඉන්නේ කියලා කිව්වොත් නිවැරදි. දැනුම වෙනම කාරණයක්, බුද්ධිය තවත් කාරණයක්, ප්‍රඥාව ඊට වඩා වෙනස් කාරණයක්. ඒතොර කෙනෙකුට යම් යම් විශේෂේත්‍රයන් පිළිබඳව දැනුම් සම්භාරයක් තියෙනට පුළුවන්. ඒ වගේම යම් කිසි ශාස්ත්‍රයකට අනුගත වූ බුද්ධිමට්ටමක් ගොඩනගන්නට පුළුවන්. හැබැයි ඒ බුද්ධිය තිබිලා ශාස්ත්‍රානුකූලව ශිල්පයකට අනුව දක්ෂතා ඇති කරගන්න පුළුවන්. දැනුමත් එක්කලා ලෝකයේ පිළිබඳව බහුශ්‍රුතභාවයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රඥාව නැතිනම් මේ ලෝක ධර්මතාවයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද? සිතුවිලි තමන්ටත් අනුන්ටත් බලපෑම් ඇති කරන්නේ කොහොමද? වචනයෙන් තමන්ට අනුන්ට හානි හෝ යහපත සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම ක්‍රියාව ඊට බලපාන්නේ කොහොමද? නාම ධර්ම කියන්නේ මොනවද? රූප ධර්ම කියන්නේ මොනවද? ඒතර මේ සියලුම ධර්මතාවයන් අන්‍යෝන්‍ය වශයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එකකට එකක් කොහොමද බලපෑම් ඇති කරන්නේ? ඒ තුලින් යහපත් ඵලයක් ඇති කරන්නද කොහොමද හේතු සාධක ගොඩනැගෙන්නේ? අයහපත් ඵලයක් ඇති කරන්න කොහොමද හේතු සාධක ගොඩනැගෙන්නේ? දැන් බටහිර ලෝකයේ භෞතික විද්‍යාව හුඟක් දියුණු කරලා තියෙනවා. ඒතර ඒක භෞතික විද්‍යාව කියලා හඳුන්වලා තියෙන්නම මොකක් නිසාද? මානසික කොටස එයා අතින් හැලිලා තියෙනවා ඒතර. ඒතර භෞතික සාධක පිළිබඳව ගාක් පරතරට එයාගේ දැනුම බුද්ධිය වර්ධනය කරලා තියෙනවා. ඒත් එක්කලා සම්බන්ධ වෙච්ච යම්කිසි ඥානයකුත් එයාට තියෙනවා. හැබැයි ඒ ඥානය ප්‍රඥාවක් හැටියට සමබර නැහැ. කුමක් නිසාද? එක අංශයක් තුලයි ඒගොල්ලන්ගේ දැනුම බුද්ධිය දියුණු කරලා තියෙන්නේ. එතකොට අනිත් පැත්ත ගිලිහෙනකොට හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව කාරණා ගොනු වෙන හැටි නිවැරදිව වටහා ගන්නේ නැහැ. එතකොට භෞතික වශයෙන් සංවර්ධනය කරගෙන පරතරට ගියා වුණත් මානසික කොටස ගැන අවධානයක් නැතිනම් ඒ මනස විපරීත වෙන්නේ කොහොමද? මනසින් Tamanටත් ලෝකෙටත් බලපෑම් ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ ගිලිහුනහම ලෝකෙන් අඩක්ම ඒ අයගේ විද්‍යාව තුළ ගිලිහිලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ලෝකේ දැනුම බුද්ධිය කොයිතරම් ඉහළට ගියා වුණත් සමතුලිතව ප්‍රඥාව අවදි කරන්නට නොහැකි වුණොත් සබා දහමේ රීතීන් හඳුනාගත නොහැකි වෙනවා. පුද්ගලයන් සම්බන්ධව වගේම බාහිර ලෝකයේ සම්බන්ධව සවිඥානිකව අවිඥානිකව මේ ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ බව තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් නිවැරදිව අවබෝධ කරගෙන ලොවට දේශනා කරනවා. හේතුඵල නැමැති මූලික සිද්ධාන්තය මතයි මේ ලෝකයේ සියලුම නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුල සිත ක්‍රියාත්මක වෙන රටාව චිත්ත නියාම වශයෙන්, කුසල කුසල කර්මයන් ක්‍රියාත්මක වෙන රටාව කම්ම නියාම වශයෙන්, ඒ වගේම ජානවල ප්‍රවේණී අන්‍යෝන්‍ය සබඳතාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය බීජ නියාමයේ හැටියට, සීතෝෂ්ණවල බලපෑම ඇති වෙන ආකාරය ඍතු නියාමයේ හැටියට, ඒ වගේම හේතු සාධක ස්ථාවරවම નિયમિત ප්‍රතිඵලයක් ඇති කරන කිසිවෙකුට වෙනස් කළ නොහැකි ආකාරයෙන් හේතුඵල ගොනු වෙච්ච අවස්ථා ධම්ම නියාම හැටියට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ කාරණා පිළිබඳව නිසි අවබෝධයක් ඇති කරගත්තොත්, සමබරව ප්‍රඥාව දියුණු කරගත්තොත් තමයි යම් කිසි කෙනෙකුට තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පරිසරික සාධක තමන්ටත් අනුන්ටත් හානියක් නොවන ආකාරයෙන් හසුරුවා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම හසුරුවා ගත්තොත් තමයි ලෝකය හැම දිනාටම ජීවත් වෙන්නට සුදුසු තැනක් බවට පරිවර්තනය කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් වර්තමානයේ අපට හොඳටම පැහැදිලි වෙනවා ගාක් වෙලාවට අද වෙලා තියෙන්නේ අර දැනුම බුද්ධිය කොයිතරම් වර්ධනය වුණා වුණත් ඒ බුද්ධියත් එක්කලා ඒ ශිල්ප ශාස්ත්‍ර ඥානයත් එක්කලා මිනිස්සු කරන කටයුතු නිසාම සබාධමේ රීතීන් අභිබවා ගිහිල්ලා ඒවා උල්ලංඝනය වෙලා ඒ නිසාම ලෝක ධර්මතාවය මිනිසාට එරෙහි වෙන තැනට අද කාල විපත්තියක් හැටියට බරපතල අනතුරු ගෙනෙන තත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ තත්වය වෙනස් කරන්න සමස්ත ලෝකේ හැම දිනාම මේ කාරණය තේරුම් අරගෙන ක්‍රියා කරන්නට වෙනවා. නමුත් එහෙම ක්‍රියා කළේ නැහැ කියලා අපි හරි ක්‍රියාත්මක වුණොත් ඒ ප්‍රමාණයට තම තමන්ට යම්කිසි යහපතක් සංරක්ෂණයක් පවතිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරන අග්ගඤ්ඤ සූත්‍රයේදී කොහොමද මිනිස් සිත් සතන් පරිසරයට බලපෑම ඇති කරන්නේ? ඒ වගේම චක්කවති සීහනාද සූත්‍රයේදී පැහැදිලි කරනවා කොහොමද මිනිස් සිත් සතන් තමන්ටත් අනුන්ටත් බලපෑම ඇති කරන්නේ. අග්ගඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ මේ පෘථුවියේ කොහොමද මනුෂ්‍ය වාසය ආරම්භ වුනේ කියන ඒ පැහැදිලි කිරීම කරන තැන. එතකොට ආභස්සර කියන බ්‍රහ්මලෝකයෙන් මනස දියුණු, ඒ වගේම අහසින් යන්නට පුළුවන්, ප්‍රභාව තියෙන, ආලෝකයේ විහිදුවන, ප්‍රීතියම ආහාරය කොටගෙන ජීවත් වෙන බොහොම දියුණු සත්ව කොට්ටාසයක් තමයි මුල් යුගයේ මේ පෘථුවියට සමීප වෙන්නේ. නමුත් මේ පෘථුවියේ තිබුණු ඒ රස ස්වභාවයත් එක්කලා තෘෂ්ණාවෙන් බැඳෙන ඒ අය අර තෘෂ්ණා මූලික භාවය නිසා ටිකෙන් ටික මානසික ශක්තිය පිරිහිලා කායික ස්වභාවයේ රළු භාවයටපත් වෙලා මහ පොළවට සමීපව අර ආකාශචාරී ගති, අහස හැසිරෙන ගතිය, ඒවා හුඟක් වෙනස් වෙලා පොළවට බර, මහ පොළව ඇසුරු කරගෙන ජීවත් වෙන තැනට පරිවර්තනය වූ ආකාරය. ඊළඟට පොළවේ වැවුණු යම් යම් වැල් වර්ග, ඊළඟට තෘණ වර්ග, ඊළඟට ධාන්‍ය වර්ග ආහාරයට ගන්නකොට ඒවත් එක්කලා කය වඩ වඩා රළු වෙච්ච ආකාරය සහ මිනිසුන් තෘෂ්ණා මූලිකව සිතන පතනකොට ඒ පරිසර සාධක කොහොමද වෙනස් වුනේ? ධාන්‍යවල මුල් අවදියේදී කුරුටු පොතු නැතුව හැදුණු ධාන්‍ය මිනිසුන්ගේ තෘෂ්ණාව නිසා දේවල් එකතු කරන්න පටන් ගත්තට පස්සේ ඒ ධාන්‍යවල පවා පොතු කුරුටු ඇති වුණු ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර මිනිස් සිත රළු වෙනකොට සබාධමේ බාහිර ස්වરૂපය වඩා රළු විදිහට තමයි මිනිසාට ප්‍රතිචාර දක්වන්නේ. ඒ තථාගතයන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පල. අපි ලෝකෙට වපුරන්නේ යම් බඳු දෙයක්ද, ඒ බඳු අස්වැන්නක් තමයි ලබන්නේ. මේක කුසල කුසල කර්මය සම්බන්ධව පමණක් නෙමෙයි, අපේ සිතුවිලි, වචන, ක්‍රියා, හැසිරීම මේ සියල්ලක් තුළින්ම අපි මොන විදිහට, රළු විදිහටද, මෘදු විදිහටද, සංවේදීවද, අසංවේදීවද අපි ලෝකයේ සමග ගනුදෙනු කරන්නේ, ඒ විදිහට තමයි ලෝකෙන් අපට ලැබෙන ප්‍රතිචාරය. එනිසා යම් කෙනෙක් මේ ස්වභාවය තේරුම් අරගෙන සමස්තයක් හැටියට නැගී සිටින්නට වෑයම් කරනවා නම් මේ බරපතල විපත් වලින් මිදෙන්නට තවමත් අපට ඉඩකඩ තියෙනවා. ඒ මොකද තවමත් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ චක්කවති සිහනාද සූත්‍රයේදී පැහැදිලි කරනෝ මිනිසුන් මේ විදිහට ධර්මයෙන් බැහැර වෙනකොට, දුරස් වෙනකොට අනුක්‍රමෙන් සබාධම විපරීත වෙනවා. ඒතොර මිනිසුන්ට වැඩි කලක් ජීවත් වෙන්නට තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ආයුෂයෙන් පිරිහෙනවා. තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ මිනිසුන්ගේ ආස අවුරුදු 120ක් පමණ, දැන් මේ වෙන විට ලංකාවේ පරම ආස අවුරුදු 70ක් 72ක් පමණ මට්ටමට පසුබාලා තියෙනවා. එතකොට මේ தත්ත්වය තව තවත් පහළට ගිහිල්ලා අවුරුදු 10ක් ආයු ඇති தත්ත්වයට, පරම ආස අවුරුදු 10ක් වෙන தත්ත්වයට ඇයිද තරම් සල්ප වෙන්නේ? පරිසර සාධක තරම්ම විපරීත වෙලා ලෝකයේ තුල මිනිස් වාසයට සත්ව ජීවිත දිගු කලක් පවත්වන්නට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. එතකොට මේ වෙනස් වෙන්නේ මොකක් නිසාද? මිනිසුන් පරිසර සාධක පිළිබඳව සංවේදී නොවන නිසා. සබාධමේ රීතිය හඳුනා නොගෙන ක්‍රියා කරනකොට ඒ සබාධම තුල තමන්ට යැපෙන්නට තියෙන ඉඩකඩයි තමන් අහිමි කරගන්නේ, නැති කරගන්නේ. ඒ නිසා මිනිස් වාසයට අයෝග්‍ය තැනක් බවට පත් වෙනකොට අනුක්‍රමයෙන් මනුෂ්‍ය වර්ගයා ආයුෂයෙන් පිරිහෙනවා, ශරීර වර්ණයෙන් පිරිහෙනවා, කාය ශක්තියෙන් පිරිහෙනවා, සැපයෙන් පිරිහෙනවා, නුවණින් පිරිහෙනවා. නුවණින් පිරිහෙනකොට යලිත් වතාවක් මිනිස්සු විපරීත දේම කරනවා. ඒවයින් නැවත වතාවක් මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මෙහෙම අනුක්‍රමයෙන් පිරිහිලා පිරිහිලා ගිහිල්ලා අවුරුදු 10 දක්වා ආශ පරිහානියට පත් වෙනකොට ඔවුනොවුන් කා කොටා ගන්නා තැනකට එළබෙනවා. එහෙම කා කොටා වැටෙන කාල පරිච්ඡේදය තුල වුණත් යමක් සිහි බුද්ධියෙන් සිතා ගන්නට පුළුවන් අය සත්පුරුෂයින්ගේ මඟ පෙන්වීමත් ඇතිව ඒ අය හුදකලා වෙලා, අද කාලෙත් මේ නිතර නිතරම කියන්නේ හුදකලාව ඉන්න, නිරෝධායනය වෙන්න. ඒතොර ඒ කියන්නේ මේ විස බීජ වලින් රැකෙන්නනේ. ඒ කාලයට හුදකලා වෙන්නට කියලා කියන්නේ මේ විස බීජ පැතිරෙන්නාසේ වේගවත් මෘග සංඥාව පැතිරෙනවා. මෘග සංඥාව කියලා කියන්නේ මිනිස්සුකට තවත් මිනිසෙක් දකින්නකොට මනුස්ස සංඥාව නෙමේ, සතෙක් හතුරෙක් මාව නසන්නට එන කෙනෙක් කියන සංඥාව තමයි මතුවේ. දැන් දැනටමත් අපට සමහර ජන කොට්ටාස අතර, ආගමික අන්තවාදී කණ්ඩායම් අතර ඒ ස්වභාවයන් අපට පෙනෙනවානේ. තව කෙනෙක් දකින්නකොටම ඒ අයට හැඟෙන්නේ මේ විනාශ කළ යුතු පිරිස, මිත්‍යා දෘෂ්ටිකව පිරිස. මේගොල්ලෝ ජීවත් වුණොත් අපට පැවැත්මක් නැහැ. අපි පවතිනනම් මේ සියලු දෙනා නසන්නට ඕන. එහෙම සංඥාවන් අදටත් ඇති කරන කණ්ඩායම් අපි දකිනවා. එතකොට මේ අවුරුදු 10 දක්වා ආශ පරිහානියට පත් වෙනකොට මේ මෘග සංඥාව බහුල වෙනවා. සතෙකුට තව සතෙක් දැක්කහම ඒ සතා තමන් නසන්නට කලින් තමන් පැනලා ඒ සතා නසන්නට ක්‍රියාත්මක වෙන්න වගේ මිනිසෙක් තව මිනිසෙක් දකිනකොට තමන් වනසන්නට කලින් ඒ මනුස්සයා වනසන්නට ඉදිරිපත් වෙන මොග සංඥාවක් මිනිසුන් තුල ගොඩනැගෙනවා. එතකොට මේ වෛරසය ඔවුනොවුන්ට බෝ වෙලා විනාශ වෙන්නා වගේ අර මොග සංඥාව නිසා මිනිසුන් එකළඟ හිටියොත් ඔවුනොවුන් කා කොටාගෙන වෙනසෙන කාල පරිච්ඡේදයක් ඒ කාලයටත් එකම විසඳුම වෙන්නේ දුරස්ථ භාවය, සමාජ දුරස්ථ භාවය, හුදකලාව, නිරෝධායනය. ඒ කියන්නේ පැත්තකට වෙලා අන් අයගෙන් වෙන් වෙලා ඈත් වෙලා හිටීම, අන් අයගේ නෙත නොගැටෙන ආකාරයට. එහෙම හුදකලා වෙලා ඉන්න ටික දෙනෙකුගේ ජීවිත ආරක්ෂා වෙනවා, අන් සියලු දෙනාම වෙනසී යනවා. අර හුදකලා වෙලා හිටපු ටික දෙනා නැවත සමාජයට එනකොට උන්ට පෙනෙනවා තමන්ගේම ඥාතීන්, තමන්ගේම ජාතිය, තමන්ගේම පරම්පරාව ඔවුනොවුන් කා කොටාගෙන වෙනසිලා තියෙන ආකාරය. එහෙම දකිනකොට, එහෙම පෙනෙනකොට ඒ අය නැවත කතිකාවත් කරනවා, ඇයිද අපිට මෙහෙම වුනේ? මොකක් නිසාද මෙහෙම වුනේ? එතකොට ඒ අය තීරණය කරනවා තමන්ගේ ජීවිතේ වෙනුවෙන් අන් අය වනසන්නට අපි ඉදිරිපත් වුණු නිසයි මේ මහා විනාශය සිද්ධ වුනේ. ඒ කියන්නේ මා රැකෙන්න, මම පවතින්න, මගේ ලාභය, මගේ සුවය, මගේ පහසුව, මගේ සුරක්ෂිතභාවය සඳහා අනිත් සියල්ල වනසන්නට සූදානම්. එතකොට දැන් මේ නවීන විද්‍යාව කිව්වත් මොන කතන්දර කිව්වා වුණත් මිනිසුන්ගේ චින්තනය ක්‍රියාත්මක වෙන්නේ එතනට නා. එතකොට මම රැකෙන්න ඕන, මම රැකෙන්නට ඕනම දෙයක් මම කරනවා කියන මට්ටමකින් නම් මනස ක්‍රියාත්මක වෙන්නේ අර தত্ত্বය පාලනය කරන්නට පහසු නැහැ පිටතින්. සබා දහම විරසක වෙන එක වළක්වන්නට බෑ. ඉතින් මේ ස්වභාවය අර අවුරුදු 10ක් ආයු ඇති දුර්වල මනුෂ්‍ය කොට්ටාසය තුල යලි අවදි වෙන්නට පටන් ගන්නවා. ඒ ඇයට අද්දකීම් තුලින් වැටහෙන්නට ගන්නවා මොකක්ද මේ අපිට සිද්ධ වුනේ? තමන්ගේ ජීවිතය රැක ගන්නට, අන් අයගේ ජීවිත විනාශ කරන්නට අපි ක්‍රියාත්මක වුණා. එතකොට ඒ ටික දෙනා එකතු වෙලා හදයන්ගම හදවතින්ම තමන්ට දැනෙන අත්දැකීම් තුලින්ම ඒ අය තීරණය කරනවා නැවත අපි කිසිදාක තමන් නිසා අනුන් නසන්නට ක්‍රියාත්මක නොවිය යුතුය. දැන් ඒ ධර්මතාවය, ඒ කියන්නේ පළවෙනි සිල්පදය ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒක සිල්පදයක් හැටියට අද සම්මත කරගෙන තිබුණා වුණත් ඇත්තටම නම් පළමුවෙනි මනුෂ්‍ය ධර්මය. මනුෂ්‍යයෙක් හැටියට මා පමණක් නොවේ අන් අයත් මේ ලෝකේ ජීවත් විය යුතුයි. මම ජීවත් වෙනවා වගේම අන් අයගේ ජීවත් වීමේ අයිතියත් රැකිය යුතුයි. මම වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. එතකොට මේ කියන මනුෂ්‍ය ආකල්පය, මේ කියන මනුෂ්‍ය ධර්මය අර මිනිසුන් තුළ හදවතින්ම මතුවෙනකොට එහි ආශිර්වාදය සබා ධර්ම තුළින් යලිත් වතාවක් ඒ මනුෂ්‍ය වර්ගයාට ආපසු ප්‍රතිලාභය හැටියට ලැබෙනවා. අර ආයුෂ පිරිහිලා ගිහිලා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් පිරිහුණු ඒ මනුෂ්‍ය වර්ගයා තුළ මේ පළමුවෙනි මනුෂ්‍ය ධර්මය ජනිත වුණාට පස්සේ යලිත් ඒ අයට උපදින දරුවන් අනුක්‍රමයෙන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙසේ පරම්පරා ගණනාවක් වර්ධනය වෙනකොට අවුරුදු 20, 40, 80, 160 මෙහෙම අනුක්‍රමයෙන් වර්ධනය වෙලා අසංඛ්‍ය ගණන් ආයු ඇති තත්ත්වයටපත් වෙනවා. ඒතර අසංඛ්‍ය ගණන් ආයු තියනවා කියන එකේ තේරුම ඔවුන්ට අවුරුදු අසංඛ්‍ය ගණනක් ජීවත් වෙන්නට පුළුවන් මට්ටමට සබාධම සමතුලිත වෙනවා. සබාධමේ පූර්ණ සහයෝගය ලැබෙනවා එතරම් දිගු කලක් ආයු වින්දනය කරන්න පුළුවන් මට. ඒතර ඒ කොමක්ද ඒ සිද්ධ වෙන පරිවර්තනය? මිනිස් සිත් සතන් නිවැරදිව පවත්වා ගන්නකොට මිනිසුන්ගේ වචනය, ක්‍රියාව, ඒ වගේම ලෝකයට කරන බලපෑම සමබර කර ගන්නකොට, එය ප්‍රයෝග සම්පත්තියක් බවට පත් කර ගන්නකොට, ඒ කියන්නේ තමන්ටත් අනර්ථයක් නොවන, අනුන්ටත් අනර්ථයක් නොවන ආකාරයෙන් තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා හසුරුවා ගන්නට දක්ෂ වෙනකොට, එය තමන්ගේ ආයු වර්ණ සැප බල නුවණ වර්ධනය කරන්නට හේතු වෙනවා. අනුන්ට ඒ යහපත සිද්ධ කරන්නට පරිසරය තුළ ඒ සුරක්ෂිත බව ඇති කරන්නට විශේෂයෙන් හේතු වෙනවා. එනිසා පින්නතුනේ අපට තවමත් අපි ප්‍රමාද නැහැ. සියලු දෙනා මේ කාර්ය ආරම්භ කරන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නවා වෙනුවට අපි ආරම්භ කරන්නට ඕන අපේ සිත් සතන් තුළ ඒ මනුෂ්‍ය ධර්ම අවදි කරගෙන ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක කරන්න. අපේ සිතුවිලි පිළිබඳව අපි වගකීම් සහිතව ක්‍රියා කරන්න. අපේ වචනය ගැන, අපේ ක්‍රියාව ගැන, අපේ හැසිරීම, අපි ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව අපට ටිකක් සබුද්ධිකව ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් තමනුත් රැකෙන, අනුනුත් රකින වැඩපිළිවෙලකට අපට අවතීර්ණ වෙන්නට තවම උනත් ප්‍රමාද නැහැ පින්නතුනි. අපි එහෙම කටයුතු කරනකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් අපි එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කළා කියලා මුළු ලෝකයක් වෙනස් කරන්නේ කොහොමද? ලෝකෙ හැමෝම වැඩ කරන්නේ මෙහෙමනම් අපි මේ දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් දැඟලුවා කියලා කොහොමද ලෝකෙ සියල්ලක් අපි වෙනස් කරන්නේ? අපි කිසිදාක එහෙම සිටිය යුතු නැහැ පින්නතුනි. මොකද එහෙම හිතුවොත් අපිට පටන් ගන්න තැනක් නැති වෙනවා. එහෙම හිතුවොත් අපිට කවමදාකවත් මේක ආරම්භ කරන්නට බැරි වෙනවා. ඒ නිසා අනිත් අයගේ ක්‍රියාකලාපේ වෙනස් කරගන්නේ කවදාද කියන එක ඒ අයට බාර දීලා අපි ඒයට සහාය වෙන්නට ඕන, මඟ පෙන්වන්නට ඕන. නමුත් ඊට පෙරහතුව අපි ඒ ධර්මතාවයේ තේරුම් අරගෙන එහි පිහිටා සිටින්නට වෑයම් කරන්න ඕන. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය අපට ඒ පිළිබඳව සිතන්නට, කල්පනා කරන්නට සුදුසු කාලයයි. කොහොමද අපේ සිතුවිලි තමන්ට වගේම ලෝකෙට බලපෑම් ඇති කරන්නේ? කොහොමද අපේ කතා කරන වචන කෙනෙක් තර්ක කරන්න පුළුවන්? මගේ ගෙදර මේ බිත්ති හතර ඇතුලේ මං ගත්තු ඉඳ මේ මං හදාගත්තු ගේ ඇතුලේ මං කොහොම හිතුවම කාටවත් මොකද, මම කොහොම කතා කළාම කාටවත් මොකද, මම කොහොම වැඩ කළාම අනිත් අයට ඇති ප්‍රශ්නේ මොකද්ද? එතකොට නීත්‍යානුකූලව මට ඒ හිමිකම තියෙනවා, මට මානව හිමිකම් තියෙනවා. ඒ මට මිනිස්සෙක් හැටියට මට ඕන හැටියට වැඩ කරන්න බැරිද? එතකොට එහෙම තර්ක කරන්න පුළුවන්. අද මානව හිමිකම් කියන ඒවා තාම පටු තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට මානව හිමිකම් වෙන්න ඕන කරන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස හේතු වෙන කාරණා. අද එක් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් රකින්නට සමස්ත මානව සංහතියටම, මානව සමාජයටම හානි සිද්ධ වෙන විදිහේ සමහර ක්‍රමවලට නීති සම්පාදනය වෙන ආකාරය අපි බොහෝ අවස්ථාවල දකිමු. එතකොට එහෙම වෙනවා නම් ඒකට මානව හිමිකමයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ.
දහම තුල තියෙන මානව හිමිකම තමයි තමන්ගේ හිමිකම රැකෙන්නේ අන් අයගේ හිමිකම ආරක්ෂා කරපු පමණටයි. අන් අයගේ හිමිකම ගැන අපි නොතකා හරිනවා නම්, පරිසරයේ හිමිකම ගැන, සබා දහමේ හිමිකම ගැන අපි නොතකා හරිනවා නම්, මේ ලෝකයේ තුල තමන්ට පුද්ගලිකව මානව හිමිකම කොතනකවත් සුරක්ෂිත වෙන්නේ නැහැ පිනතුනි. අද ලෝක බලවතුන් කියන බොහෝ දෙනාට පවා වැරදිලා තියෙන්නේ, එයයි නීති රීති සකස් කරලා තියෙන්නේ මානව හිමිකම් කියලා. අවසානයේ තම තමන්ට හිතෙන දේ, තම තමන්ට ඕන දේ, ලෝකයේ පවතින්නේ කොහොමද කියන කාරණේ නෙමෙයි, අවසානයේ ගිහිල්ලා මට හිතෙන්නේ මොකක්ද? ඒ මට්ටමට. එතකොට සදාචාරයේද දුරාචාරයේද, දුරාචාරයේ වුණත් සදාචාරයේ හැටියට සම්මත කරගන්නවා මානව හිමිකම් මත. එතකොට ඒක මිනිස්සෙන්ගේ හිමිකම. එතකොට ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ අසභ්‍ය විදිහට හැසිරෙන එක යෝග්‍ය නැහැ. නමුත් සමහර රටවල්වල ඒ මට්ටමට අවසර දීලා තියෙනවා. ඒ මට්ටමට සමාජයේ සැකසෙමින් පවතිනවා. කුමක් නිසාද? ඒවා මානව හිමිකම්. ඒ අයගේ හිමිකමට අපි බාධා කරන්නට සුදුසු නැහැ. එතකොට සමස්ත සමාජය යන්නේ කොතනකටද? එතකොට ඒ අයගේ විවාහ චාරිත්‍ර, ඒක ස්ත්‍රී පුරුෂයන් හැටියට විවාහ වීමේ රටාව, ඒක තමයි මනුස්ස වර්ගයාගේ පැවැත්ම. අද ඒවා වෙනස් වෙලා විපරීත වෙලා තමන්ට ඕන විදිහට විවාහයක් සිද්ධ කරගෙන ලෝක ධර්මතාවයන් අභිභවා ක්‍රියාත්මක වෙන්නට ලෝකේ නීති සම්පාදනය කරගෙන තියෙනවා. කොහොමද නිසාද? ඒවා තමයි මානව හිමිකම් කියලා අද තහවුරු කරමින් යනවා. මේ විදිහට පෙනුතුනේ සබා දහමේ රීතිය, මනුෂ්‍ය සංහතියේ රීතිය, මේවා කොහොමද නිර්වෘල්ව, නිරුපද්‍රිතව, ශක්තිමත්ව දිගු කලක් පවතින්නේ කියලා හරියට තේරුම් අරගෙන ඒ ප්‍රඥාව අවදි කරගන්නට නොහැකි වුණොත්, අපි කොච්චර දැනුමින් සන්නද්ධ වුණත්, බුද්ධියෙන් තර්ක ඥාණයෙන් අපි ප්‍රබල වුණත්, ශිල්පීය කුසලතාවයන්ගෙන් හැකියාවන්ගෙන් අපි පරිපූර්ණ වුණත්, අපේ ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයේ තේරුම් අරගෙන සබා දහමේ රීතිය හඳුනාගෙන සහ ස්වභාවයෙන් ක්‍රියා කරන්නට නොහැකි වුණොත්, තමන්ට වගේම ලෝකයටත් සිද්ධ වෙන විපත්‍ය වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාලවකවාන විශේෂයෙන් අපි සජ්ජන සමාජ සංවර්ධන පදනම පේ සභාපතිතුමා ආචාර්ය පීකේ අධිකාරම් මැතිතුමන් මූලික වෙලා සියලු දෙනා දැනුවත් කරලා, අපි දැන් මේ මාසේ කහමාරක් විතර අඛණ්ඩව පිරිත් සජ්ජායනා කරමින් උදේ හවස සත්‍යක්‍රියා කරනවා. මේ වසංගතයේ සමනය වෙන්නට විශේෂයෙන්ම එයට ගොදුරු වෙන ආයු ඇති හැම දෙනාගේම ජීවිත ආරක්ෂාව. මොකද ආශ නැති අයගේ දිවි රකින්නට අපට පිරිත් කිව්වා කියලා සත්‍යක්‍රියාවක් කළයි කියලා පුළුවන් කමක් නැහැ. ඒ වගේම අවිචාරවත් මිනිසුන් අතින් රෝගය ව්‍යාප්ත වෙන එක, තමන්ට රෝගය වැළඳුණයි කියලා කියන්නේ නැතිනම්, එය තන තන හැංගිලා වංචනික විදිහට කටයුතු කරනවා නම්, දන දනම අන් අයට රෝගේ පතුරවා හරිනවා නම්, අපි පිරිත් කිව්වා කියලා සත්‍යක්‍රියා කළා කියලා ඒ මිනිසුන්ගේ අඥානකම් නැති වෙන්න නැති කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ විචාරපූර්වක බව මත තමයි සෞඛ්‍ය පුරුදු නිවැරදිව අනුගමනය කරන ප්‍රමාණය මත තමයි අපට රෝගේ පැතිරීමේ ප්‍රවණතාවය අවම කරගන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒ රෝගේ වැළඳෙන අයගේ ජීවිතයවත් අපට ආරක්ෂා කරගන්නට පුළුවන් නම් ඒක මහා භාග්යක්. නමුත් අපට ආරක්ෂා කරන්නට ඕන වුණාට එයගේ ආයු කාලය අවසන් නම්, ගෙනාපු කර්ම ශක්තිය අවසන් නම්, බුදුහාමුදුරුවන්ටවත් පුළුවන් කමක් නැහැ ඒ බඳු ජීවිත රකින්නට. බුදුහාමුදුරුවන්ටත් ආශිර්වාද කරන්නට පුළුවන් වෙන්නේ ආයුෂ තියෙන, රැකෙන්නට කර්ම ශක්තිය තියෙන කෙනෙකුට පමණයි. ඉතින් ඒ නිසා අපි මේ තුලින් උත්සාහ කරන්නේ ඒ බඳු ආයුෂ තියෙන, රැකෙන්නට ඉඩකඩ තියෙන අයට මේ අකල් විපතක් හැටියට ඉදිරිපත් වෙලා ජීවිතක්ෂයටපත් නොවි ඒ රෝගයේ වැළඳුණා වුණත් අකාලේ දිවිතර කරන්නේ නැතුව ජීවිතය රැකෙන්නට ශක්තිය ලැබෙන්නට අපි අපගේ ජීවිතවල පුරුදු පුහුණු කරපු යම්කිසි ප්‍රතිපදාවක්, කුසලයක්, සත්‍යවාදීව සිහිපත් කරලා අදිෂ්ඨාන කිරීමයි සත්‍යක්‍රියාව තුළින් අපි සිද්ධ කරන්නේ. එතකොට කෙනෙක් විමසන්නට පුළුවන්, ඉතින් එහෙම සත්‍යක්‍රියා කළයි කියලා අපිට ලෝකෙම රකින්න පුළුවන්ද? ඉතින් ඇත්තටම එහෙම රැකෙනවා කියලා අපි කොහොමද දන්නේ? එහෙම සත්‍යක්‍රියා කරද්දි ලෙඩ රෝග පැතිරෙනවා නේද? මිනිස්සු මැරෙනවා නේද? එතකොට අපට ලෝකයේ පිළිබඳව වාද විවාද, තර්ක විතර්ක එක් එක් දේ කරන්නට පුළුවන්. ඒ වගේම අපට අපි කරන පිරිත් දේශනාවෙන්, අපි කරන සත්‍යක්‍රියාවෙන් මෙන්න මෙච්චරක් ජීවිත ආරක්ෂා වුණා කියලා හරියටම ඉරි ගහලා, කොටු කරලා, වෙන් කරලා, ගණන් කරලා පෙන්වන්නට නොහැකි වෙන්නට පුළුවන්. නමුත් අපට එක් දෙයක් පිළිබඳව සතුටු වෙන්නට පුළුවන්. ඒ කුමක් සම්බන්ධවද? ලෝකයේ සුවපත් කරන්න, ලෝකයේ ජීවත් කරන්න, ලොවට පැමිණෙන විපත් වළක්වන්නට අපි එක් මොහොතක් හෝ සිතුවිල්ලකින් කරුණා මෛත්‍රියෙන් කැප වුණා කියන ඒ අවංක සතුට අපි තුල ජනිත කරගන්නට පුළුවන් නම්, ඒ අවංක මනෝභාවය අපට අවදි කරන්නට පුළුවන් නම්, ඒ ගුණය, ඒ සත්භාවය අපේ සසර ගමනේ යහපත පිණිස හේතු වෙනවා. වෙනතුනේ ලෝකයේම රැකුණත් නැතත් ලෝකේ රකින්නට ඕනේ කියලා සිතන සිතුවිල්ලම තමන් රැකෙන්නට හේතුවක් වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ලෝකේ රකින්නට හිතපුවාම තමයි තමන් රැකෙන්නේ, නිසා මේ කොරෝනා වසංගතයෙන් බේරෙන්න තියෙන හොඳම දේ තමයි මෙත් වැඩන එක, අනුන් රැකෙන්න කියලා හිතන එක. එහෙම හිතුවාම තමයි තමන් රැකෙන්නේ. එහෙම හිතන්න ගියොත් ආපහු අපි වංචනික තැනකටයි වැටෙන්නේ. අද බොහෝ දෙනාගේ මෛත්‍රිය වංචනික බවට පත් වෙලා තියෙන්නේ. ඇයි? අනුන්ට මෙත් වැඩන්නේ අනුන් සුවපත් කරන්නට නෙමෙයි, අනුන්ගෙන් තමන්ට සිද්ධ වෙන හානිය වළක්ව ගන්න. එතන තියෙන්නේ මෛත්‍රිය නෙමෙයි, ආත්ම සොස්නාව පමණයි. ඒ නිසා ලෝකෙට මෙත් වැඩුවහම තමයි මම රැකෙන්නේ, අනුන් සුවපත් වෙන්න කියලා හිතපුවහම තමයි අපිව රැකෙන්නේ කියලා හිතාගෙන නම් ඒ සඳහා නම් යමෙක් ඒ කාර්ය කරන්නේ. එතන තියෙන්නේ සද්භාවය නෙමෙයි, වංචාව. ඒ නිසා වංචනික බවින් සිත නිදහස් කරගෙන අවංකවම අපට අනුන්ගේ සුරක්ෂාව පිණිස, අනුන්ගේ යහපත පිණිස, අනුන්ගේ අභිවෘද්ධිය පිණිස කැප වෙන්නට පුළුවන් නම් කරුණාව, මෛත්‍රිය, සත්පුරුෂකම, මනුස්සකම අවදි කරගන්න පුළුවන්. ඒ මෙලවත් පරලවත් තමන් රැකෙන්නට හේතු වෙනවා සිය දහස් ගණනක්. දැන් මේ සත්‍යක්‍රියාවට ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරා ලක්ෂ ගණනක් ජනතාව සහභාගී වෙනවා. ඒ බොහෝ දෙනාගේ සිතුවිලි මාත්‍රයකින් හෝ ඒ ශක්තිය ගොනු වෙනකොට ඒ ප්‍රමාණයට ලෝකේ රකින්නට, අන් අයගේ ජීවිත රකින්නට අපට හැකියාව තියෙනවා. ඒ නිසා සියලු දෙනා මේ සඳහා අත්වල් බැඳගෙන අප කැප වෙනවා නම් ලෝකයම සුරක්ෂිත කරන්නට හැකියාව තියෙනවා. එසේ නොවුනා වුණත් ඒ සියලු දෙනා ගොඩ නැගෙන තෙක් අපි නිහඬ වීම සුදුසු නෑ. මේ ධර්ම තේරුම් ගන්නට පුළුවන් අපි හෝ මේ කාර්යය ආරම්භ කළ යුතුයි. ඒ ආරම්භ කරන්නට සුදුසුම කාලයයි මේ විපත් බහුල කාලයක් උද්ගත වෙලා තියෙන කුමක් නිසාද? ප්‍රයෝග විපත්තිය නිසා. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා, පාරිසරික සාධක නිවැරදිව හඳුනාගෙන පරිහරණය කරන්න, සබාධමේ රීතීන් හඳුනාගෙන ඊට අනුගතව පවත්වන්නට මිනිසුන් අසමත් වීමේ හේතුව නිසා තමයි අද ලෝකයටම විපත් බහුල කාල පරිච්ඡේදයක් උද්ගත වෙලා තියෙන්නේ. මෙය නැවත යථා තත්ත්වයට පත් කරන්නට නම් අපට එයම පරිවර්තනය කළ යුතුය. ප්‍රයෝග විපත්තියෙන් හටගත්තා වූ මේ අර්බුදය ප්‍රයෝග සම්පත්තිය තුළින් සමනය කළ හැකි. ඒ කියන්නේ තමන්ගේම සිතුවිලි, තමන්ගේම වචන, තමන්ගේම ක්‍රියා සහ පාරිසරික සාධක තමන්ටත් ලෝකයටත් අනතුරක් නොවන ආකාරයෙන් සබා දහමේ රීතීන්ට අනුගතව හසුරුවා ගන්නට දක්ෂ වීම. ඉතින් මේ අසූ දහම් කරුණු ඒ සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ මීට මාස 3කට ඉහතදී පරලෝස සැපත් වූ හැරියට් ද සිල්වා මෑණියන්ට සහ මීට වසරකට ඉහතදී පරලෝස සැපත් වූ නන්දිසේන ද සිල්වා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම සියලු දෙනාට ධර්ම අවබෝධයත් අරමුණු කරගෙන මවින්ද සිල්වා, නිවල්කාද සිල්වා, කස්සප මහේන්ද්‍ර ද සිල්වා, ලක්ෂ්මන් ද සිල්වා යන මේ දූ දරුවන් එකතු වෙලා අද පින්කමෙහි දායකත්වයේ දරන්නේ. තමනුත් දහම් අසමින් තමන්ගේ ජීවිත ධර්මානුකූලව සකස් කරගන්නට ධර්ම අවබෝධය ලබන්නට අරමුණු කොටගෙන ඒ වගේම ලෝකයේ හැම දෙනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමේ මහ කුසලයක් සිදු කරගනිමින් ඒ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ කුසලය ආදරණීය මව්පියන් සිහිපත් කරලා අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ බොහෝ කුසල් දහම් සිදු කරගත්තා. ඒ වගේම ඒ අම්මට තාත්තට කුසල් කරන්නට මේ දරුවන් අවස්ථාව සකසලා දුන්නා. ඒ වගේම මේ අම්මා තාත්තා බොහොම බුද්ධිමත් හිතපු හොඳ යහපත් දරු පිරිසක් සමාජයට දායාද කරපු මව්පියෝයුවලා. ඒ නිසා ආදරණීය මව්පියන්ගේ ගුණ සිහිපත් කරලා මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල් සතුටින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. ලෝකයේම වසංගතයක් ලෙස පැතිරී යන මේ කොරෝනා වසංගතය සමනය කරමින් සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත කරන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන මේ දූ දරුවන්ට වගේ ඊට සහ සම්බන්ධ වන හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා.